ඇත්තටම අපේ ජීවිතය තුළ තියෙන්නේ හේතුඵල ධර්මයක්. අපි සත්පුද්ගල භාවයෙන් කතා කරන මේ ලෝකෙ තුල තියෙන යථාර්ථය තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ හඳුනාගත්තේ මොකද්ද? හේතුඵල ධර්ම. ඒකට තමයි පටිච්ච සමුප්පාද ධර්මතාවය. පටිච්ච සමුප්පාද ප්‍රත්‍යයෙන් උපදින ධර්මතාවයක්. ඒකට ඒ ප්‍රත්‍යයෙන් තමයි අපි හේතු කියලා කියන්නේ. සමුප්පන ධර්මතාවයක තමයි ඵල කියලා කියන්නේ. හේතුඵල ධර්ම කියන එක තමයි පටිච්ච සමුප්පාද ධර්මය, සමුප්පන්න ධර්මය. එතනදී බාහිර භෞතික වස්තුවල තියෙන වස්තුවලත් සවිඥානික අපේ ජීවිතවලත් තියෙන යථාර්ථය එකයි. මම අර මතක් කරන්නේ අහලා තියෙනෝනේ දැන් කොහොඹටයක් වගේ දෙයක් ගත්තොත් කොහොඹටේට කියනවා හේතුව, බීජ. ඒ නිසා කොහොඹ ගහක් හැදුනොත් ඒකට කියනවා ඵලය. ඈ කොහොඹ ගහේ ගෙඩි හැදෙනවා නම් කොහොඹ ගහක් හැදෙනවා නම් ඒකට කියනවා ඵලය කියලා. කොහොඹටේ හේතුව කොහොඹ ගහ කොහොඹ ගෙඩි දෙකම ඵලය. ඒ වගේම මීඹ ඇටයක් ගත්තොත් මීඹ ඇටේ හේතුව මීඹ ගහක් මීඹ ගහේ ගෙඩි හැදෙනවා ඒකට කියන ඵලය. හේතුඵල ධර්ම. නමුත් හේතුඵල ධර්ම නැමැති ඒකත් ධර්මතාවයේ තුල කවදාවත්ම වෙනස් නොවන ධාතුනානත්වයක්, බීජනානත්වයක් තියෙනවා. කොහොඹ කියන්නේ අමහිරි වූ අමහිරි රසක් තියෙන තිත්තයි නේ. ඒ කොහොඹ ඇටයක් හිටෙව්වහම අඹ හැදෙන්නේ, මී අඹ හැදෙන්නේ නැහැ. මී අඹ ඇටයක් හිටෙව්වොත් කොහොඹ හැදෙන්නේ නැහැ. දෙකම හේතුඵල ධර්ම තමයි. හේතුඵල ධර්මෙ බීජනානත්ව වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒ අචේතනික වස්තුවල වගේම සත්පුද්ගල ආත්ම භාවයක් පවත්වන අපේ ජීවිතත් හේතුඵල ධර්ම. අර අමහිරි වූ අමහිරි රස ඵල, අමහිරි රසයෙන් යුක්ත ඵලයන් උපදවන කොහොඹ ඇටේ වගේ තමයි පෙන්වුවේ අපේ ජීවිතේ. සබ්බ පාප සකරං කියලා පෙන්වපු තැන, අකුසල් කියපු තැන, දස අකුසල කර්මපත. මොනවද දස අකුසල කර්මපත කියලා කියන්නේ? කයින් කරන වැරදි තුනයි. හොරකම් කිරීම, සත්තු මැරීම, කාම වැරදි. වචනයෙන් කරන වැරදි හතරයි. බොරු කියනවා, කේලම් කියනවා, හිස්ස වචන කියනවා, පරුස වචන කියනවා. හිතෙන් කරන වැරදි තුනයි. මොකද්ද? අභිජ්ජා කියන්නේ දැඩි ලෝභය, ව්‍යාපාදය කියන්නේ තරහව නැසීම, අකමැත්ත, පටිගය, මිච්ඡාදිට්ඨි කියන මෙන්න මේ දස අකුසල කර්මපත කියන්නේ හේතු. එහෙම නැත්නම් කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කියන ත්‍රිවිධ දුස්චරිත කියලා කියන්නේ අකුසල හේතු. මේ අකුසල හේතු කුමකට හේතුද? අමහිරි වූ අමහිරි ඵල උපදවන්න පුළුවන්. අර කොහොම බැටේ වගේ තිරිසංගත සත්‍යෝ, ප්‍රේතයෝ, නිරිසත්‍යෝ කියලා අපි සතර අපායක් ගැන කතා කළාට මේ අකුසල කර්ම නැමැති හේතුවක ඵලයක් එතන. අපි මේ හේතුඵල ධර්ම තියෙන තැනක පුද්ගල භාවයකින් අපි කතා කරනවා. ඒ වගේම මිහිරි වූ ඵල උපදවන මීඹැටේ වගේ කුසල සූප සම්පදා කියලා කිව්වේ දස කුසල කර්මපතේ. ඒ වගේම කාය සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිතය, දාන සීල භවනා කියන ත්‍රිවිධ පුණ්‍ය කිරිය වස්තු, මේ වගේ දේවල් ගත්තහම කුසල්. කුසල් කියලා කියන්නේ හේතුව. කුසලේ නැමැති හේතුවක ඵලය තමයි අපි මිනිස්සයෝ දෙවියෝ බ්‍රහ්මයෝ කියලා පුද්ගල භාවයෙන් කතා කරන්නේ. අපි එහෙම කතා කළාට යට තියෙන හේතුවක ඵලයක්. අපි ජීවිතයේ කළ කුසල ධර්ම නැමැති හේතුවක ඵලයක් තමයි මේ වගේ ආත්ම භාවයක් ලැබීම. ඊගාවට මේ හේතුඵල ධහමේ තියෙන සුවිශේෂී තව ලක්ෂණයක් තියෙයි. මොකක්ද? හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ නැහැ. එක කොහොඹ ඇටයයි හිටෙව්වේ ඵල දරන දවසට ගහක් හැදිලා ගහේ කොහොඹ ගෙඩි කීයක් හැදෙයිද? 100ක්, 1000ක්, අවුරුදු 10ක් 15ක් විතර හැදෙන්න තියෙන ගෙඩි ගන්න ගණන් කළ හැකිද? නමුත් ඒ තරම් ගෙඩි ගොඩක් උපදවන්න හේතුුනේ කොච්චරද? ඒක ඇටයයි. හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ නැහැ. එහෙම දන්න හින්දානේ කට්ටි ගොවිතැන් කරන්නේ නැත්නේ. එක වී ඇටයක් ලැබුරාම එක වී ඇටයක් වෙනව නම් ගොවිතැන් කරනවද? එක වී ඇටයක් ඉස්සහම හැදෙන ගොයන් කරලි වී ඇට ගොඩාක් අස්සෙන්න පැත්ත වැඩි නිසා අස්සෙන්න පැත්ත වැඩි වෙනවා දකින්න නිසා ඵලය ගොඩක් ගන්න පුළුවන් නිසා ගොවිතැන් කරන්නේ. ඒකත් හොඳට බලන්නකො. එක වී ඇටේ වුණත් වී කරල කැදෙන වී ප්‍රමාණය වැඩි කරගන්න ක්‍රමතිය හොඳට මඩ සහිත නම් කුඹුර, කුඹුර පොළොව සරුයි නම් ඒකට උපස්ථානයේ සරුයි නම් හැදෙන බෝගත් සරු නේද? හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ. ඒ වගේමයි අකුසල කර්මයේ එකක් වුණත් ඒක විපාක විඳින්න වෙන දවසට අවුරුදු 100යි 1000යි ලක්ෂයයි කෝටියයි කියලා කියන්න බෑ ආත්ම භාව. ඒ දුක විඳින්න වෙන්නේ බොහෝ. ඒ වගේමයි පුතේ කුසලයක්. එක කුසලයක් වෙන්නේ නැති කරන්නේ එක කුසල චේතනාවයි. හැබැයි ඒක විපාක දෙන දවසට ඒ ජීවිතයට රැකවරණේ ලැබෙන්නේ ආත්ම 100යි 1000යි ලක්ෂයයි කෝටියයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සංඝයා උදෙසා කරන කුසල ධර්මයන් ප්‍රමාණ කරන්න එපා කියනවා. තථාගතයන් වහන්සේට ප්‍රමාණ කරන්න බෑ කියනවා. ප්‍රමාණ කළොත් ඒ කුසලය අවතක්සේර කෙරුවා කියන එකට කියන්නේ මොකද්ද? අසංඛේයං අපමේයං වදාන. ඒ ආනිසංස පක්ෂේ සංඛ්‍යාව ප්‍රමාණයක් කරන්න බෑ කියනවා. එතකොට මේ වගේ ස්ථානයක ගලක් කල්ලා තනකොළ ගහක් ගැලෙව්වොත් පුතේ අපේ හිත පිණිස සැප පිණිස අපි කටයුතු කරගෙන තියෙන්නේ ජීවිතයට රැකවරණයක් හදාගෙන තියෙන්නේ ආත්ම 100යි 1000යි ලක්ෂයයි කෝටියයි කල්පව 10යි 15යි කියලා මම කිව්වොත් මම ඒ කුසලය බාල්දු කළා වෙනවා, අවතක්සේරු කළා වෙනවා, හීන කළා වෙනවා. ඒ තරම් කුසලයක් සිද්ධ වෙනවා පුතේ. අපිට තේරෙන්නේ නමුත් මේ කරන දේවල් වල තියෙන වටිනාකම තේරුම් ගන්න. අපි පින් කරන්නත් පින් තියෙන්න ඕනේ. සතර පින් කළ නිසායි පුතේ පින් කරගන්න පුළුවන් තැනක උපන්නේ. ඉතින් ඒකෙදි කෞරවත්ව අනලස්සව කටයුතු කරන්න එපා. අප්‍රමාදීව කුසල ධර්ම පූර්ණේ කරගන්න. ඒ වගේම හිතත් හදාගන්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට මම මේ ටික බණ දහම් ටික කියලා දෙන්න ඉස්සෙල්ලා මතක් කළේ හොඳයි. මම අද හිතාගත්ත අපේ ආගන්තුක පැමිණි ස්වාමීන් වහන්සේ ඉන්න නිසා භවනා කරන හැටි ගැන ටිකක් කියලා දෙන්න. ඇත්තටම මේ ශාසනේ භවනා කියලා යමක් නැතුව නෙමෙයි තියෙනවා. නමුත් ඉස්සෙල්ලාම මොනවාම හරි දෙයක් කරනකොට හොඳට දැනුවත් වෙලා තියෙන්න ඕනේ මම මේක කරන්නේ මොකටද කියන කාරණාව. තමන් යන මාර්ගය පිළිබඳව අපි කියමු ඉස්සෙල්ලාම අපිට තියෙන්න ඕනේ ඉලක්කපතක්. දැන් අපි ස්වාමීන් වහන්සේ එන්නේ ඉස්සෙල්ලා ඉන්න තැනින් පිටත් වෙන්න කලින්මයි ඉලක්කපත ලැබුවේ අපි යනව ලැබුණුරු ආරන්නේ තේනාසනේට කියලා නේ. ඒ තිබුණු හින්දා එතෙන්ට යන්න යන පාර මොකද්ද කියලා හරියට තීරණය කරගත්තා. ඒ හිඳ වටපිටාවේ කොච්චර පාරවල් හම්බුණත් ඒවෙන් හැරුන්නේ නැහැ. ඇයි ඒ? දන්නවා මට ඕනේ අහවල් තැනට යන්න, ඒකට යන්න පුළුවන් මේ පාරයි කියලා. තැනයි තැනට යන පාරයි දැනගත්තහම මගදී මම්මුලා වෙනකම නැහැ. බැරි වෙලා එළියට බහින්න ඉස්සෙල්ලා යන්න ඕනේ තැනක් නිශ්චිත කරගන්න නැතුව එළියට බැස්සොත් මොකද වෙන්නේ? පාරවලු බොයි හැරෙන හැරෙන පාරකින් යනවා. ඕකට කියනවා හිස හැරුණු වතේ යනවා කියලා. ඔළුව හැරුණු කොයි පැත්තටද ඒ පැත්තට යනවා. ආයෙත් ගිහලා හැරුණු කොයි පැත්තටද ඒ පැත්තට යනවා. ගමනක් තියේ කියලා වරක් නැහැ. ඒ වගේ ඉස්සෙල්ලාම යන්න ඉස්සෙල්ලා අහවල් තැනටයි යන්නේ කියලා තීරණය කළා වගේ ජරා මරණ දුකෙන් මිදෙන්න නිවන් දකින්න නම් මෙන්න මේ දර්ශනය, මෙන්න මේ ඇත්ත දැක්ක යුතුයි කියලා සම්මා දිට්ඨිය දැනගෙන තියෙනවා, ඉලක්ක කරගන්නවා. අහල ජීවිතෙන් ඒ දැකීම සම්පූර්ණ කරගන්න මෙන්න මේ විදිහට කට යුතුයි කියලා දැනගන්නවා. දැනගත්තට පස්සේ එයාට වැඩ කරන්ද නැත යන්න හම්බ වෙන්නේ. ඒකයි ධම්මචක්කපවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතං දුක්ඛ මේ දුකයි කියලා ඉස්සෙල්ලාම සත්‍ය ඥානෙ පහළ වුණා. මේ දුක පිරිසිඳ දත යුත්තක් කියලා සත්‍ය ඥානෙ මේ දුකයි, මේ දුක ඇතිවෙන කරපු හේතුවයි, මේ හේතුව නැති වුනහම දුක නැති වෙනවා, ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා ඔය හතර ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ හොඳට. දැනගත්තහම ඒකට කියනවා සත්‍ය ඥානය කියලා, ඇත්ත දන්නවා. ඊට පස්සේ කෘත්‍ය, මේ දුක මම පිරිසිඳ දකින්න ඕනේ, මේ තණ්හාව ප්‍රහාණය කරන්න ඕනේ, මේ Nirodhi සාක්ෂාත් කරන්න ඕනේ, මේ මග මම වඩන්න ඕනේ, මේක දැන් කටයුතුයි. එහෙනම් මේ හතර කියලා කාරණාවක් ලැබෙනවා. ඊට පස්සේ එයාට පුළුවන්කම තියෙන්නේ මොකද්ද? දුක පිරිසිඳ දැක්ක, සමුදය තණ්හාව ප්‍රහාණය කළා, Nirodhi සාක්ෂාත් කළා, මග වඩලා ඉවරයි කියලා තමන්ට කළ කිස අවසానයි කියලා ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. සත්‍ය ඥානය ලැබුණෝරු ආරණ්‍යයක් කියලා තියෙනවා. ඒකට යන මෙන්න මේකයි පාර කියලා දන්නවා. ඊට පස්සේ තමයි කෘත්‍යයක් තින්නේ. ඒ පාර ගිහිල්ලා මම ලැබුණෝරු ආරණ්‍ය දකින්න ඕනේ. ඊට පස්සේ කෘත්‍යයක් හම්බ වෙනවා. මේ කෘත්‍යයට අනුව කටයුතු කළාම ඒ පාරේ ගියාම ලබුණුරු සේනාසනෙට ආවා. එතකොට කරන්න දෙයක් කළා ඉවරයි, ඵලෙත් ලැබෙනවා. ඒ විදිහටමයි නිවන කියන එක. ඒකෙදි අපි උදටම දුක කියන එක තේරුම් ගන්නට ඕනේ. දුක කියනකොට දුක ගැන මනෝමයෙන් හිතන සිද්ධාන්තයක් නෙමෙයි. දුක ගැන අනේ අපි ඉපදෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, මහලු වෙනවා නේද කියලා දුක ගැන මානසිකාර කරන සිද්ධියක් නෙමෙයි. අපි කිව්වොත් අද දැන් මෙහෙම වුණා වූ, මෙහෙම ඉන්නා වූ ඔබ වහන්සේලාට පණිවිඩයක් ආවොත් අහවල් පුද්ගලයා මැරුණා, අහවල් පුද්ගලයාගේ අතපය කැඩුනා, අහවල් පුද්ගලයා වදබන්ධනයට පත් වුණා කියලා පණිවිඩයක් ආවොත් දුක් දුම්නස් එන්න පුළුවන් පුද්ගලයෝ අඳුරුනාය ඉන්නව නේද ලෝකේ? තමන්ගේ නෑදෑයෝ අන්න ඒ නෑදෑයෝ නැති වෙලා එන දුකක් තියෙන, ඒ දුක තමයි ජීවිතයේ තියෙන දුක. ඊට පස්සේ මේ තමන් කියන ශරීරය නිසාම තමන් ලෙඩ වෙයි, තමන්ගේ මහලු බව නිසා තව කෙනෙක් බැන්නොත්, නිඳා පහස කළොත්, මේ වගේ කාරණා ටිකෙන් මේ කය මුල් කරගෙන තමන්ට දුක එන්න පුළුවන්. ඒක තමයි දුක. යම් වස්තුවක් භවභෝගයක් නැති වුණා, විනාශ වුණා, හොරු ගත්ත, ගිනි ගත්ත, කුඩු වුණා කියලා ඇහුනොත් තමන්ට දුකක් වෙහෙසක් ඇති වෙයි නම් එබඳු බඩු මුට්ටු දේවල් තියෙනවනේ, ඒක තමයි කැඩුණු බිඳුන දවසට එන දුක තමයි දුක. ඔය දුක ඇති වෙච්ච අරමුණ හොඳට බැලුවොත් අපි පරීක්ෂා කරලා ලෝකේ ඕනතරම් මිනිස්සු මැරෙනවා. ඒ මිනිස්සු මරුණට මට දුක ආවේ නැහැ. නමුත් සමහර පුද්ගලයෙක් මරුණහම දුක ආවනම් ඒ හැම වෙලාවකම තේරෙනවා ඒ පුද්ගලයා කෙරෙහි, ඒ කෙනා කෙරෙහි අපේ හිතේ යම් බැඳීමක් සෙනෙහසක් තියෙනවා. අපේ අම්මා, අපේ නංගි, අපේ මල්ලි, අපේ නෑදෑයෝ, අපේ අඳුරන කෙනෙක් හරි කියන තැනකින් යම් කිසි සෙනෙහසක් තියෙනවා නම් ඒ සෙනෙහස තියෙන දේ විනාශ වෙච්ච, කැමති දේ විනාශ වෙච්ච දවසට තමයි දුක ඇවිල්ලා තියෙන්නේ, දුක එන්නේ කියලා හොඳට පැහැදිලි. දැන් අද මේ වෙලාවේදී මල ගෙවල් ඇති මේ ඕනතර නම් ගානක් තියෙන්නේ. නමුත් තමන්ගේ තණ්හාව යෙදුණු තමන්ගේ ඌ තැනක රූපයක් විපරිණාම වුණොත් අද බණහඬත් උබහතුල මෙතන නෑ, අපේ මල ගෙයක් මයි යන්න ඕන කියලා ගිහිල්ලා මෙලාට නේද? මොකද මගේ දෙයක් නිසා, තමන්ට තමන්ගේ දෙයක් නිසා. එතකොට ඒ වගේම අද මේ දවස වෙනකොටත් බොහෝ දේවල් නන්නාඳුන අයගේ ගෙවල් දුරවල් පිටින්ම විනාශ වෙයි, විනාශ වෙනවා ඇති, ඒත් අපිට ගානක් නැහැ. නමුත් අපි දන්නා වූ දක්නා වූ දෙයක්, කැමති දෙයක් විනාශ වුනොත් දුක එනවා නම් ඒකෙන් තියෙනවා අපිට හේතුව මොකද්ද? තණ්හාව කියලා. එතකොට කොහොමද ඔය තණ්හාව ඇති වෙලා තියෙන්නේ කියන එක දැනගන්න ඕනේ. දුක්ඛ සමුදය ඥානය කියලා කියනකොට ඒ තණ්හාව කියලා විතර දුකට හේතුව තණ්හාවයි කියන නිකම් වචන නෙමෙයි තියෙන්නේ. ඒ දුක ඇති වෙන්න තණ්හාව ඇති උනේ මගේ මෙන්න මේ වැරද්ද, මෙන්න මේ ක්‍රමයට නේද තණ්හාව ඇති කරගත්තේ කියලා දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. දුක ඇති උනේ, ඇති කරගත්තේ මෙන්න මෙහෙමයි කියලා දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට කොහොමද දුක ඇති කරන දෙයට අපේ තණ්හාව ඇති උනේ? හොඳට බලන්න, මං කියන බණ ටිකක් ගැඹුරුයි ඈ. තණ්හාව කියන එක කෙනා කෙනාගේ సంతානෙ ඇති වෙන ගතියක්. කෙනා කෙනාගේ හිතේ තියෙන ගතියක්. වස්තු කියන ඒව බාහිර භෞතික තියෙන දෙයක්. ගෙවල් දොරවල් ලිඩ කඩම් මිනිස්සු සත්‍ය පුද්ගලයෝ කියලා හිතෙන වස්තු බාහිර තියෙන ද්‍රව්‍ය. තණ්හාව තමන්ගේ හිතේ තියෙන ගතිය. කොහොමද මගේ හිතේ උපදින දේ ද්‍රව්‍යයකට කැමති වෙන තැන දක්වා සිද්ධ වුනේ? කැමැත්ත තණ්හාව කියන එක කෙනා කෙනාගේ සිත තුළ, సంతානය තුළ ඇති වෙන ධර්මතාවය. වස්තුව කියන එක බාහිර දෙයක්. බාහිර වස්තුවේ තණ්හාව තිබුණා නෙමෙයිනේ නේද? මගේ තණ්හාව කොහොමද බාහිර වස්තුව කෙරෙහි පිහිටියේ? සමුදය හොයාගත්තාම සමුදය දුරු කිරීමම නිරෝධය. නිරෝධයේ පණිවිඩය ලැබෙන්නේ ඒකෙන්මයි. යම් ඵලයක් ඇති වෙනවා නම් හේතුවක් නිසා ඒ හේතුව නැති කිරීමෙම ඵලය නැති වෙනවා මිසක දුක නැති කරන්න වෙන ක්‍රමයක් නැහැ. අපි කියමු වහන්සලාට යම් කිසි රෝගයක් හැදුනොත් ලෙඩක් හැදුනොත් මේ ලෙඩේ නැති කරන්න බෑ. දොස්තර අපි ඉස්පිරිතාලයකට යනවා කියලා කරන්නේ මොකද්ද? වෙද මහත්තයා දොස්තර මහතුරු කරන්න මොකද්ද? මේ ලෙඩේ ඇති වෙන්න තියෙන හේතුව මොකද්ද කියලා හොයනවා. මොකද්ද ඇති මොකද්ද වෛරසේ? ඈ මොකද්ද මේ ලෙඩේට මේ ආබාධය ඇති වෙන්න තියෙන හේතුව කියලා හොයනවා. හොයලා ඒ වෛරසේ නැත්තම් ඒ විස බීජේ ඒ හේතුව නැති වෙන්න බෙහෙත් දෙනවා. එතකොට මේ ලෙඩේ හොඳයි. නේද? එහෙම නැතුව ලෙඩේ පිටින් උස්සලා අයින් කරන්න ක්‍රමයක් තියෙද? නැහැ. වහන්සලා අඹ කඩලා තියෙද? අඹ කඩලා තියෙද? මම කියන්නේ නැහැ කියලා. මම කියන්නේ ගහයි අඹ ගෙඩියේ අතර සම්බන්ධ වෙච්ච නැට්ටයි කඩන්නේ අඹ කැඩුවා කියලා අපි කියනවා. නේද? අඹ කඩනවා නම් අපිට වෙන්නේ ගෙඩියේ ඒකෙම තියෙද්දි ගලකින් හරි ගහලා කෑල්ල ගන්නනේ. එතකොට තමයි අඹ කැඩුවා වෙන්නේ. නමුත් අපි අඹ කැඩුවා කියලා කරන්නේ හේතුවෙන් කරන එකනේ, නැට්ට කඩන එක. ඒ වගේ ඔය දුක ඇති කරපු හේතුවක් තියෙනම් එතනයි වඩාත්ම වැදගත් වෙන. දුක ඇති වෙච්ච හේතුවක් තියෙනම් දුකට හේතුව තණ්හාව කියනොත් තනි වචනෙන් දාලා නිකන් ඉන්න එපා. තණ්හාවයි කියනකොට හොඳ දුක්ඛ සමුදය ඥානයක්, දුක ඇතිවීම පිළිබඳ නුවණක් එයාට තියෙන්න ඕනේ. ඒක නුවණක්. මෙන්න මෙහෙම නේද මට දුක ඇති කරන හේතුව හැදුනේ, දුක ඇති උනේ මෙන්න මේ විදිහට හැසිරුණු නිසා නේද කියන නුවණ හොඳට දියෙන්න ඕනේ. එතකොට Tamanටම පුළුවන් ඒ ක්‍රමයේ දැක්කොහම දුක නැති වෙනවා. දුක ඇති වෙච්ච හේතු හොයාගත්තාම ඒකයි Nirodhayata පෙන්වන්නේ මොකද්ද? ඒ තණ්හාවගේ නැති කිරීම Nirodhayai. යෝ තස්සා ඒව තණ්හාය අශේෂෝ විරාගෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ ආංගුචිත වික්කේ දුක්ඛ නිරෝධාරිය සත්‍යං. ඒ තුන් ආකාර තණ්හාවගේම ඉතුරුනකොට නැති කිරීමක් තියෙනව නම්, අත්තර දෙමීමක් තියෙනව නම්, කිවා දෙමීමක් තියෙනව නම්, නොගැනීමක් තියෙනම් මෙන්න මේකයි නිරෝධය කියලා කියන්නේ. දැන් අපි බලමු කොහොමද දුක ඇති කරන විදිහට දුක ගෙනත් දෙන්න තණ්හාව ඇති උනේ කියලා. අපි කියමු පුද්ගලයෙක් මරු නිසා දුක ආව නම් ඒ පුද්ගලයාට කැමැත්ත මතනේ. දැන් ඒ පුද්ගලයාට කැමැත්ත ආවේ කොහොමද කියලා අපි බලමු. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකයේ තියෙන සැබෑම ඇත්ත තමයි විපාකයක් කියලා කියන්නේ. ඇස් ඉදිරිපිටට අපිට රූපයක් හම්බ වෙනවා නම්, මෙහෙම ඇහැට රූපයක් පෙනෙනවා නම්, ඒ පෙනෙන පැත්තේ තියෙන රූපේ නැත්තම් ඇස් ඉදිරිපිටට එන රූපේ හොඳට අහන්න, පෙනෙන රූපේ සත්ව පුද්ගල නොවන අනාත්ම වූ රූපයක් ඇස් ඉදිරිපිටට එන්නේ. එතකොට එබඳු රූපය දකින මේ ඇහත් අනාත්මයි, පුද්ගලයෙක්ගේ කෙනෙක්ගේ නෙමෙයි. චක්කුං අනත්තා රූපා අනත්තා, ඇහැ රූපයයි දෙකම සත්‍යෙක් පුද්ගලයෙක් නෙමෙයි. එබඳු රූපයක් තමයි ඉස්සෙල්ලාම අපිට පෙනෙන්නේ. පෙනෙනකොට අපි මොකද කරන්නේ? මේ පෙනෙන අරමුණ අනාත්මයි කියලා දන්නේ නැහැ, ඉගෙනගෙන නැහැ. ඇස් ඉදිරිපිටට ආපු රූපේ ඇත්ත අනාත්මයි කියලා දන්නේ නැහැ. ඒ හින්දා මේ පෙනෙන රූපේ හිතෙන් සිහි කරගෙන පෙනෙන රූපය පෙනුණු දෙයට මේ මනුස්සයෙක් නෙමේ, සත්වයෙක් නෙමේ, මගේ පුතෙක් නෙමේ, මගේ අම්මනේ කියලා එයා නිසා මට මෙච්චර උපකාර වෙනවා, එයා මට මෙච්චර උදව් කරලා තියෙනවා, එයා මගේ ඥාතිවරයෙක් කියලා අර හිතේ තියෙන නිමිත්තට තණ්හා වශයෙන් උපාදාන වශයෙන් හැසිරෙනවා. හැසිරුණා ඊට පස්සේ කරන්නේ අපි දන්නේ නැද මේ පෙනෙන දෙයට හිතෙනුයි මේ හිතන්නේ කියලා. ඊගවට කරන දේ තමයි ඒ හිතෙන් හිතපු රූපේ ඇහැට පෙනුණු රූපයයි පෙනෙන්නේ මං හිතපු දෙයි කියලා දෙක යාකලහම හිතේ තියෙන තණ්හාව ගති යම්සේද පෙනෙන පැත්තේ රූපයේසේ. පෙනෙන පැත්තේ රූප යම්සේද හිතන ගති එසේ. මේක ටික කැඹුරුයි. ඔන්න ඔය වගේ වැරද්දකින් තමයි මෙන්න මේ තණ්හාව, තමන්ගේ හිතේ තියෙන තණ්හාව බාහිර වස්තු දක්වා සංක්‍රමණය වෙලා තියෙන්නේ. වෙන මාධ්‍යයක් නැහැ. අවිද්‍යාව මාධ්‍ය කරගෙන තමයි තණ්හාව ගිහිල්ලා තියෙන්නේ. අවිද්‍යාවගේ වැස්මෙන් තණ්හාව කියන එක ඇති වෙලා තියෙන්නේ. ඔය වැරද්ද, ඒ කියන්නේ ලෝභ දේශ මොහ සහගත හිතේ උපදින නිමිති පෙනෙන දෙයට අයිති, පෙනෙන්නේ මගේ හිතේ තියෙන කැමැත්ත තියෙන දෙයමයි පෙනෙන්නේ, මම බලන්නේ කැමති දේ කියන මට්ටමට හිතේ තියෙන කැමැත්ත පෙනෙන දෙයට දෘෂ්ටි යාකරපු වැරද්දට අපි පැත්තකට හිටියත් අපි කැමති වස්තු තියනවා වගේ තේරෙනවා. ඒ වස්තුව නැසුණත් අර කැමැත්තෙන් යාකලා නම් ඒ දුක නැති වෙන්නේ. අපි කියමු තාත්තා අම්මා මැරුණා කියන්නකො. නමුත් ඒ සිහි කළත් දුක එන්න පුළුවන්කම තියෙන්නේ. මොකද වැරද්ද තියෙන්නේ ඒ රූපේට තණ්හාව යා කරපු වැරද්ද තියෙන්නේ මනසෙම නිසා. ඊට පස්සේ දුක්ඛ නිරෝධය කියන්නේ මේ ලෝකේ තමන්ගේ කියලා තමන්ගේ ඌ කිසිදු දෙයක් කිසිවෙකුට කිසි තැනක නැත්තම් මේ ආධ්‍යාත්මික ඉඳලා තමන්ගේ කියලා වටිනවා කියන කිසිම දෙයක් භෞතික ලෝකේ නැත්තම් මේ ස්පර්ශ ආයතන 6 පැති ස්පර්ශ ආයතන 6 පැත්තකින් ඇහැට එපිටින් පෙනෙන රූප ආයතනයේ පැත්තේ තමන් දන්නා වූ දක්නා වූ කිසිදු පුද්ගලයෙක් නැත්තම් කිසිදු වටිනා වස්තුවක් නැත්තම් ඒව කොච්චර කරනොත් දිනන දුකෙන් තමන්ට ශේත්‍රයක් නැහැ. කනට ඇහැ පැත්තේ, ශබ්දයේ පැත්තේ, කනට ඇහැ පැත්තේ නැත්නම් ශබ්දයේ පැත්තේ ඇහෙන ශබ්ද, සත්වයන්ගේ ශබ්ද, පුද්ගලයන්ගේ ශබ්ද, හොඳ ශබ්ද, නරක ශබ්ද කියලා එකක් නැත්තම් එයාට දුක එන්න කිසිම ශේෂ්ත්‍රයක් නැහැ. අටලෝ දහමින් කම්පා වෙන්න හේතු නැහැ. ලාභ, අලාභ, යස, ආයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් කියන අටෙන් කම්පා නොවී කෙනෙකුට ඉන්න පුළුවන් නම් ඉන්න පුළුවන්කම තියෙන්නේ ඇහැට ඔබ්බෙන් පවතින රූපේ, කනට ඔබ්බෙන් පවතින ශබ්දේ, නාසයට ඔබ්බෙන් පවතින ගන්ධේ, දිවට ඔබ්බෙන් පවතින රසේ, කයට ඔබ්බෙන් පවතින පොට්ටබ්බේ කියන බාහිර ටිකේ තමන්ගේ කිසිවක් නොදකේන, හොඳ කිසිවක් නොදකේන, නරක කිසිවක් නොදකේන, හොඳ නරක තමන්ගේ කිසිවක් නොදකේන අටලෝ දහමෙන් කම්පා වෙන්න දෙයක් නැහැ. ඒකට කරන්න තියෙන එක දෙයයි. මොකද්ද? ඔය බාහිර ස්පර්ශ ආයතන 6 පැත්තේ හොඳ දේවල් ලැබිලා තියෙන්නේ, නරක දේවල් ලැබිලා තියෙන්නේ, වටිනා දේවල් ලැබිලා තියෙන්නේ, නොවටිනා දේවල් ලැබිලා තියෙන්නේ, මනසේ තියෙන හොඳයි නරකයි වටිනවා නොවටිනවා කියන සිතුවිල්ලක තියෙන තීන්දුව తీරන ටික මේකට අයිති කියන මෝඩකම මතයි තියෙන්නේ. යමක් වටිනවා කියන එක දැනෙන්නේ හිතට. කය මලමිණියක් වගේ කයට දැනෙන්නේ නැහැ. ඒ හිතට දැනෙන වටිනාකම බාහිර වස්තුවට අයිති කියලා දැක්කහම වස්තුව වටිනවා වගේ පෙනෙන්නේ. එනිසා Nirodha කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ස්පර්ශ ආයතන හයේ කැමති වෙන්න අකමැති වෙන්න කිසිදු වස්තුවක් නැත්තම් මේ ලෝකෙ නෙමෙයි මේ තුන් ලෝකවත් ඔබ වහන්සේලාගේ මනස දුක් කරන්ද දුක් වෙන්න එකදු හේතුවක්වත් නැහැ. කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්වන්නේ මහණෙනි මහමේරු පර්වතය යම්සේ සුළඟින් සෙලවෙන්නේ නැද්ද කම්පා වෙන්නේ නැද්ද? ඒ වගේ රහත්තුගේ සිත රූපයෙන් සෙලවෙන්නේ නැහැ කම්පා වෙන්නේ නැහැ. සද්දෙන් සෙලවෙන්නේ නැහැ කම්පා වෙන්නේ නැහැ. ගන්ධෙන් සෙලවෙන්නේ නැහැ කම්පා වෙන්නේ නැහැ. හොලවන්න බෑ. රහතන් වහන්සේට කියන විශේෂ ගුණ නාමයක් තියෙයි. මොකද්ද? චලංග සමන්නාගත උපේක්ඛා කියලා. අංග 6කින් යුක්ත උපේක්ෂාවක් තියෙයි රහතන් වහන්සේට. මොකද්ද අංග 6? පෙනෙන රූපේ සැප වේවා දුක් වේවා උපේක්ෂා වේවා උන්වහන්සේ උපේක්ෂයි. ලෝකයට ඇහෙන සද්දේ සතුට ඇහෙන සද්දේදිත් ලෝකයට අසතුට ඇති වෙන සද්දේදිත් ලෝකයට උපේක්ෂාව ඇති වෙන සද්දේදිත් උන්වහන්සේගේ මනස උපේක්ෂයි. ගන්ධේ ලෝකයට සතුටක් දැනෙන ගන්ධේදිත් ලෝකයට දුකක් දැනෙන ගන්ධේදිත් ලෝකයට උපේක්ෂාවක් දැනෙන ගන්ධේදිත් උන්වහන්සේගේ මනස උපේක්ෂයි. රස ලෝකයට සතුටක් දැනෙන රසෙදිත් ලෝකයට දුකක් දැනෙන රසෙදිත් ලෝකයට උපේක්ෂාවක් වෙන රසෙදිත් උන්වහන්සේගේ මනස උපේක්ෂායි. කයට ගැටෙන ස්පර්ශ ලෝකයට සැපක් දැනෙන ස්පර්ශෙදිත් ලෝකයට දුකක් දැනෙන ස්පර්ශෙදිත් උපේක්ෂා සහගත ස්පර්ශෙදිත් ලෝකයට දැනෙන උන්වහන්සේ උපේක්ෂායි. ලෝකයට සතුටු වෙන යමක් හිතන සතුටු වෙන මනෝ විතරකෙත් දුක් වෙන යමක් හිතලා දුක් වෙන මනෝ විතරකෙත් උපේක්ෂාවට යමක් හිතලා උපේක්ෂා වෙන මනෝ විතරකෙත් උන්වහන්සේ උපේක්ඛයි. ඒ හින්දා මේ ස්පර්ශ ආයතන හයෙන් එකකවත් ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව රැවටෙන්නෙත් නැතුව ඇත්ත ඇති ඇති දන්නා වූ දක්නා වූ කමෙන් උපේක්ෂා නිසා රහතන් වහන්සේට කියන චලංග සමන්නාගත උපේක්ඛා කියලා. ඒකෙදි කලේ එක දෙයයි. තමන්ගේ මනසේ තියෙන විතර්ක ටික බාහිර ස්පර්ශ ආයතන හයට ගැට ගැහුවේ නැති එක. ඔක බුදුරජාණන් වහන්සේ හොඳ උපමාවකින් පෙන්නනවා. සංයුත්ත නිකායේ තියෙනවා මේ කුම්ම කිල සූත්‍රය. කුම්භ කියලා කියන්නේ ඉබ්බට. කුම්මෝපම සූත්‍රය කියලා මහණෙනි පෙර ඌවක් මම කියෙමි කියලා ඇත්ත සිද්ධියක් කියනවා. මහණෙනි දවසක් ගංගානම් ගඟේ උඩහා ඉඳලා ඉබ්බෙක් පාතට හිමින් එනවා. එනකොට පාතේ ඉඳලා නරියෙක් උඩහට යනවා බඩගින්නේ කෑමක් හොයාගෙන. යනකොට නරියා දකිනවා ඉබ්බව. ඉබ්බ දකිනවා නරියව. දැක්කහම නරියා හිතනවා ඔය එන්නේ හොඳ කෑමක් උඹ ළඟට වරෙන් ආපු ගමන් අත හෝ කඩාගෙන කනවා. කකුල හෝ කඩාගෙන කනවා. ඔළුව හෝ කඩාගෙන කනවා කියලා. ඉබ්බ කල්පනා කරනවා ඈතින්ද නරියෙක් එනවා. ඌ හිතනවා ඇති දැන් මම ළඟට ආවහම මගේ අත හෝ කඩාගෙන කන්න. ඔළුව හෝ කඩාගෙන කන්න. කකුල හෝ කඩාගෙන කන්න. කියලා දැන් දෙන්න ලං වෙනකොට මොකද කළේ? ඉබ්බ මොකද කරන්නේ? අංග පහ කකුල් දෙකයි අත් දෙකයි ඔළුව ටක් ගල කටු ඇතුළට ගත්තා. කෑලි පහ ඇතුළට ගත්තා. දැන් නරියා සද්ද කරන්නේ නැතුව බලාගෙන ඉන්නවා. කකුලක් දාපන් කකුල හෝ කඩාගෙන කනවා විදියට. අතක් දාපන් අත හෝ කඩාගෙන කනවා. ඔළුව දාපන් ඔළුව හෝ කඩාගෙන කනවා. ඉබ්බ ඇතුලේ දැන් හිතනවලු දැන් නරියා හිතන ඇති කකුල හෝ දාපන් කකුල හෝ කඩාගෙන කනවා. අත දාපන් අත හෝ කඩාගෙන කනවා. බෙල්ල දාපන් බෙල්ල හෝ කඩාගෙන කනවා කියලා. මම නම් දාන්නේ නැහැ එකක්වත් කියලා දැන් ඉබ්බ ඇකිලිලාම ඉන්නවා. නරියත් සද්ද නැතු ඉන්නවා. කොහොම බොහෝ වෙලාවක් ඉඳලා 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 ඉබ්බ නෙමේ එක අවයවයක්වත් එළියට දැන්නේ මූ එළියට දාන්නේ නැහැ කියලා නරිය ගියාලු යන්න. දැරි වෙලා හරි ඉබ්බ එක කෑල්ලක් හරි එළියට දැම්මම මොකද වෙන්නේ? නරිය කඩාගෙන කනවා. මහණෙනි ඒ වගේ කුම්බෝව අංගානේ සකේ කපාලේ සමෝධම්බිකෝ මනෝවිතක්කේ. මහණෙනි ඉබ්බසිය කබලෙහි යවයව බහාගත්තා වගේ එළියට දැම්මේ නැහැ වගේ මනෝවිතර්ක ටික හකුල ගන්න. ඔබගේ මනසේ තියෙන මනෝවිතර්ක ටික හකුල ගන්න විතරයි තියෙන්නේ. ඔබේ හිත රූපේ පැත්තට දැම්මේ නම් කකුලක් දැම්මා. කෙලින්ම නරිය කඩාගෙන කෑවා වගේ මාරයට අහු වෙනවමයි. ඒ කියන්නේ මෙහෙම gedara කියලා අම්මා යාළුවෙක් කියලා සිහි කරනකොටම ඔබට මේ සිහි කරන හිතට යාකුළුත් බාහිර ඉන්න කෙනෙක්වයි සිහි වෙන්නේ කියලා තේරෙනවද? ඔබ මේ අවයවයක් එළියට දැම්මා. ඇහැ එළියට දැම්මා. ඒ කියන්නේ අම්මා කියලා සිහි වෙනකොටම ඇත්තටම බාහිරේ ඉන්න අම්මා නැත්නම් නෑදෑයෙක් කෙනෙක් පුද්ගලයෙක් කියලා දකින්න බලන්න පුළුවන් කෙනෙක් දැක්ක කෙනෙක් දකින්න කෙනෙක් දකින්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියන තැනකින් තීන්දුව තීරණය කළ නතර කළොත් ඔබ ඇහැ එළියට දැම්මා මාරයට අහු වෙන ඉබ්බ කකුලක් එළියට දැම්මා නරිය කඩාගෙන කනවා වගේ. සද්දයක් සිහි වෙනකොට සිහි වෙනවත් එකම කපුටෙක්ගේ සද්දේ බල්ලෙක්ගේ සද්දේ නැත්තම් මට අහවලා බැන්නනේ මෙහෙම මෙහෙම බැන්නනේ කියලා බැනුම ඇත්ත වෙලා ඒක විතර්ක යනවනම් අහවලා මට මෙහෙම කිව්වා හොඳයි මං ගැන හොඳ කිව්වා කියලා ඒකේ හිත හිත සතුටු වෙනවනම් සද්දේ සිහි කරනකොටම සද්දය බාහිර කෙනෙක් පුද්ගලයෙක් කියලා බාහිර පැත්තකට දැම්මොත් ඔබ සද්දේ එළියට දැම්මා. ඒ කියන්නේ කන එළියට දැම්මොත් ඇහැ එළියට දැම්මොත් කන එළියට දැම්මොත් නාසය එළියට දැම්මොත් දිව එළියට දැම්මොත් කය එළියට දැම්මොත් මායයට අහු වෙනවාමයි. මායයට අහු වෙනවාමයි. ඉබ්බාසිය කබලෙහි අවයව බහා ගත්තා වගේ මනෝ විතර්ක හකුලවා ගන්න ඔබ එකතැනකට වෙලා ඉඳගෙන ඉන්නකොට කලකි අරමුණු සිහි වෙයි. දරුවෝ කියලා අම්මා කියලා තාත්තා කියලා මල්ලි කියලා නෑදෑයෝ කියලා සිහි වෙයි එක එක දේවල්. සිහි වෙන ගානේ ඔබ ඒ මනස වළක්වන්න. දාන්න එපා එළියේ ඉන්න කෙනෙක් සිහි වෙනවා කියලා. යන්න එපා එළියට. ඒක කරන්න තියෙන්නේ මොකද්ද? දරුවා කියලා සිහි වෙනකොටම සිහි වෙච්ච අරමුණ ඇත්ත කරගෙන දරුවෙක් හැටියට හිතින් කියින් කිරින් කළොත් ඔබ දන්නවා මම ඇහැ එළියට දැම්ම මාරයට අහු වුණා අහු වෙලා මේ දරුවා කියලා සිහි වෙනකොටම අනිත් පැත්තට යනවා නෑ මම දරුවා කියලා සිහි කළාට බාහිර තියෙන්නේ කනබුනා කෙලින්ම සතිපට්ඨානට යන්නේ පුද්ගලයක මනසින් සිහි වෙනකොට සත්ත්ව පුද්ගල භාවයෙන් ඒ අරමුණ ඇසුරු කරන්නේ කයේ ඇත්ත ඇති හැටි බලනවා. මොකද තමන් හොඳට දන්නවා කෙනෙක් කියලා සිහි කරනකොට සතිපට්ඨානට නුවණ නැත්තම් ඒ අරමුණේ කෙනෙක් පුද්ගලෙක් කියලා හැසිරුනොත් අන්තිමට තීන්දුව తీරණය එන්නේ හිතේ පුද්ගලයේ සිහි කරගෙන හැසිරුණා කියලා නෙමෙයි මම හිතන විදිය පුද්ගලෙක් බාහිර ඉන්නවා කියන තැනකිනුයි තීරණය නතර වෙන්නේ. ඉබඳු රූපය විපරිණාම වෙච්ච දවසට තමන්ට දුක එනවා කියන එක වළකින්න බෑ. තේරෙද කියන එක පොඩ්ඩක් බලන්න මේක ටික 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 අල්ලගන්න උත්සාහවත් වෙන්න මුළු ජීවිතයම හරි වියදම් කරන්න මේ කතා කරන දර්ශනය තේරුම් ගන්න. ඒ අනන්ත අපරිමාණ සංසාරෙක කෙල්ලවරක් නැති දුක් විඳපු අය අපිය. ඒ මේ වගේ ධර්මතාවයක් උගන්වන්න කෙනෙක් නැති නිසා ඉගෙනුවේ නැති නිසා ඉගෙන ගත්තේ නැති නිසා මේ ජීවිතේම වියදම් කළා හරි කමක් නැහැ මේ ටික තේරුම් ගන්න එපමණකින්ම තමන් ජීවිතයට යමක් කරගත්තා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ, මේ දර්ශනීය අවබෝධයේ, මේ ක්‍රමයේ අවබෝධයේ වටිනාකම කොච්චරද කියලා හිතනද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ යම් කිසි කෙනෙක් උඹලට කිව්වොත් උඹලට උදේවරුෙත් පොළු පාරවල් 100ක් ගහනවා, දවල්ටත් පොළු පාරවල් 100ක් ගහනවා, හවසටත් පොළු පාරවල් අඩයටි පාරවල් 100ක් ගහනවා, දවසට 300ක් ගහනවා. ඔහොම දවසට අඩයටි පාරවල් 300 ගන්නේ ගුටි කක අවුරුදු 100යි ජීවත් වුණොත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කිව්වොත් මහන් වහා කැමති වෙන්න, සීග්‍රයෙන් කැමති වෙන්න, ඉක්මනට කැමති වෙන්න, මට ලාභයක්මයි කියලා කැමති වෙන්න කියනවා. ඇයි චතුරාර්ය සත්‍ය අවබෝධ නොවී සසර හිටියොත් කුටි කණ්ඩ වෙන පහරවල් ගණන ගණින්න බෑ මහණනි. නමුත් දවසට 300 ගානේ අවුරුදු 100ක් පුරාවට කන පහරවල් ගන්න ගණන් කළ හැකි. එතකු දුවත් මහණනි මම එසේ දුක් රහිතව මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කියලා කියන්නේ සුවෙන් සොම්නසින්ම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියනවා කියලා පෙන්නනවා. ඉතින් ඒ නිසා මේ දර්ශනේ සූක්ෂමයි, සියුම්. අපි සසර දිහුරු කළා නැහැ. ඉතින් මම බොහෝම කරුණාවෙන් හැම දිනාටම මතක් කරන්නේ නොතේරෙන්න පුළුවන්. ඒත් උත්සාහය අතහරින්න එපා. ජීවිතේ බැරි වෙන්නේ නැහැ පුතේ. අන්තිම මොහොතේදී හරි ගොඩ ගිය හැකෙමයි. අර එක බමුණෙක් පැත්තකට වෙලා ඉඳගෙන ඉන්න හරි දුකෙන් මිනිස්සයා කුඹුරු කළා 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 99 වතාවක් කුඹුරු කළා තියෙන මුළු ශේෂතම විනාශ වෙලා ණය වෙලා පැත්තකට දුකෙන් ඉන්නලු පුටුවකට වෙලා. එතකොට ගැරන්ඩියේ ආවලු එතනින් පොඩි බිත්තිය තියෙන බිත්තිය නගින්ද ටිකක් දුර නැගළු වැටුණාලු. ආයෙත් නැගළු වැටුණාලු. ආයෙත් නැගළු වැටුණාලු. හරියට 99 වතාවක්ම වැටුණාලු. 100 වෙනි වතාව කොහොම හරි ගැරන්ඩිය නැගගත්තාලු. බමුණන්ට මේකට හරි ධෛර්යයක් ආවලු. දැන් හිතාගෙන ඉති ආයෙ මං කුඹුරු කරන්නේ නැහැ කියලාම මෑක් කරනවා කියලා කොහොම හරි ඉගාසරේ 100 වෙනි වතාව කුඹුරු කළාලු. ඒ ලැබුණු අස්සන්න 99 වෙනි වතාවේ වෙච්ච ඔක්කොම ණය බේර ගන්න පුළුවන් වුණා කියනවා. බුදුහාමුදුරන්ගේ කාලේ වෙච්ච සැබෑ සිද්ධිය. ඒ වගේ උත්සාහය කියන එක අද තේරෙන්නේ චතුරාර්ය සත්‍ය මත හරියට භාවනා කරන හැටි තේරෙන්නේ. ඒ උත්සාහය අතාරින්නේ. මෙහෙම 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 උත්සාහවත් වුණොත් පුතේ ජීවිතේ අන්තිම මොහොතේදී හරි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවාමයි. මොකද කිසි වෙලාවක ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැත්තේ අපිට අනේ ලැබෙයිද දන්නේ නැහැ කියලා සැක සංකා හිතන්න අවශ්‍ය නැත්තේ මේ සත්‍යයටයි. ඒක සත්‍යයි. ඒ නිසා කළොත් කෙරෙනවාමයි, ගියොත් යවෙනවාමයි. මේ පාරෙන් කොළඹ, මේ කොළඹ කොළඹට යන පාර මෙන්න මේකයි කියලා ඍජුවම දැනගත්තොත් ගියොත් යවෙන්නේ නැද්ද? මාව කොළඹ නම් යන්න එපා, මට කොළඹ නම් එපා, කොළඹ පෙන්නන්නවත් දෑ මට කිය කියා යන්නකු පාරේ මොකද වෙන්නේ කියලා බලන්න. ඒ කිව්වත් වෙලා තියෙන මොකද කොළඹට වැටලා තියෙන්නේ. ඒ වගේ නිවන එපා කිය කියා හරි කෙනෙක් උපදින උපදින මනෝ විතර්ක ටික ස්පර්ශ ආයතන හයට බහලන්න දෙන්නේ නැත්තම් වළක්වනවා නම් රස විඳ ගැනීම මනෝ වේදෙන මනස ආවරණය කරනවා ටික ටික හරි ටිකක් කරනවා වරදිනවා ආයෙත් හදා ගන්නවා ආයෙත් වරදිනවා ආයෙත් හදා ගන්නවා. යම් දවසක් තියෙයි ස්පර්ශ ආයතන හයෙන් එකකවත් ඇල්ලුනේ නැති ගැටුනේ නැති මනසකින් ඉන්න පුළුවන් ජීවිතයක් තියෙයි. ස්වාධීන ජීවිතයක්, නිවහල් ජීවිතයක් නිර්මාණය වෙලා තියෙයි. ඉතින් ඒකෙදි මේ ස්පර්ශ ආයතන 6 කියලා මම හැම වෙලාවෙම කියන්නේ ඇහෙන් සම්බන්ධ වෙන රූප, කනෙන් සම්බන්ධ වෙන ශබ්ද, නාසයෙන් සම්බන්ධ වෙන ගන්ධ, දිවෙන් සම්බන්ධ වෙන රස, කයින් ස්පර්ශ වෙන පොට්ටබ්බ, හිතින් සිහි කරන ඔය ආයතන පහම සිහි කරන්න පුළුවන් මනස. ඔය ටිකෙන් ගත්තාම අපිට බාහිර පුද්ගලයෝ ඉන්නවා, සත්වයෝ ඉන්නවා, දරුවෝ ඉන්නවා, මනුපුරෝ ඉන්නවා, රන් රිදී මුතු මැණි කාර් වාහන තියෙනවා වගේ තැනකින් තමයි අද අපිට ලෝකෙ තියෙන්නේ. ඕක තමයි පංච උපාදානස්කන්ධ ලෝකෙ කියන්නේ. ඕක ඇතුලේ තමයි දුක් ටික තියෙන්නේ. ඔය ලෝකේ නිර්මාණය වුණේ එහෙම වස්තු පුද්ගලයෝ වටිනා දේවල් තියෙනවා කියලා හිතින් හිත හිත රූප පැත්තේ සද්ද පැත්තේ නැඹුරු වෙච්ච මනස දෝෂෙටයි. ඉතින් ඒ පරණ හුරුවට ගෙදර සිහිවේ, දරුව සිහිවේ, රත්තරන් සිහිවේ, වටිනා වස්තු සිහිවේ, සිහි වෙන වාරයක් ගානේ බාහිර තියෙන ඇත්ත පෙන්නනවා. තමන්ගේ මනසේ මත පතිත වෙන්න දෙන්නේ. මෙන්න මේ ටික කරනවා නම් ඒ කියන්නේ පුද්ගලයේ කියලා සිහිවේ. දැන්ට විශේෂයෙන් අල්ලගන්න සත්පුද්ගල භාවයේ දරුව කියලා සිහිවේ. සිහි වෙනකොටම වෙනද වගේ මේ මනසට නිදැල්ල යන්න ඉඩ දෙන්නේ නැහැ. දරුව කියන තැනින් හිත හිතා යන්නේ නැහැ. දරුව කියලා සිහි වෙනකොටම නැහැ, මම දරුව කියලා හිතුවට ඇස් ඉදිරිපිටට එන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කුණු පුකරස් ටිකකින් යුක්ත රූපයක් නේ කියලා පෙන්නනවා. ඉබ්බා අවයව එළියට දැම්මේ නැහැ මන වගේ මනෝ විතර්කය හකුල ගත්තා. ටක් ගාලා. දරුව කියලා සිහි වෙනකොටම සිහි වෙන දරුව ඒක පිළි අරගෙන ඒකට හිතින් කියින් කිවිං කළා කියන්නේ මොකද්ද? ඉබ්බ දැම්මා අඬක් එළියට වගේ තමයි අන්න මාර්යාගේ ශේෂ්ත්‍රයට ගිහිල්ලා අල්ගෙන. ඒ වගේම අම්මා, තාත්තා, නංගි, මල්ලි, යාළුවා කියලා මේ විදිහට සිහි වෙයි නම් සිහි වෙන හැම අරමුණක් ගානෙම ඒ අරමුණ සිහි වෙන නිමිත්ත බාහිර රූපෙට බැසගන්න බැරි වෙන්න රූපේ කායගත සතිය බලන්න. ඒ බාහිර රූපය ගැන විතරක් නෙමෙයි මේ කය මම වෙලා තියෙනවා කියන්නේ ඉබ්බ අඬක් එළියට දාගෙන ඉන්නවා වගේ. හිතේ මේ රූප නිමිත්ත මොසවල අරගෙන මම කියන හැඟීමනේ. දැන් හොඳට අපි නිකමට හිතුවෝ කණ්ණාඩියට ගියාම කණ්ණාඩියේ තියෙන රූපේ දැක්කම මම කියලා හිතෙනව නේද? හිතෙනවා. හොඳයි, ඔය හැදීම පත්‍ර කඩදාසියක තිබුණොත් මේ මගේ රූපේ කියලා කියනවනේ කියනවා. හරි. හොඳයි, ෆොටෝ එකක තිබුණොත් ඔය හැදී ඒත් මම කියලා හිතෙනවා. හොඳයි, අපි බලන වීඩියෝ පටයක අපි කියමු දඹදිව බන්දනාවේ ගිය වීඩියෝ පටයක් වගේ තියෙනවා කියන්නකො. ඒක තිබුණු. ආ, ඒක. මෙන්න මෙතන මම ඉන්නේ කියලා පෙන්වනවානේ. දැන් කියන්නකො බලන්න, ඔය ශරීරයටත් මමලු, කන්නාඩි ඡායාවේ රූපෙත් මමලු, පත්‍රයකත් මමලු, ඈ වීඩියෝ පටයකත් මමලු. හැබැයිම තමන්ගේ කය මොකද්ද කියලා කිව්වොත් එකක්වත්ම හැබෑම තමන්ගේ කය නෙමෙයි. හැම තැනකදීම වෙලා තියෙන්නේ ඒ රූප දකින්නකොට මේ මම කියන ගතිය හිතේ ඉපදලා මිසක එක රූපයක්වත් මම වෙලා තිබුණේ නැහැ. රූපය දකින්නකොට මම කියන ගතිය හිතෙනවා. නමුත් රූපය දකින්නකොට සිහි වෙනවා කියන එක දන්නේ නැති හින්දා සිහි වෙන එක රූපෙට තබලා මේ මම කියලා බලාගෙන ඉන්නේ. ඒකයි මේ හැම තැනම වෙලා තියෙන්නේ. එක රූපයක්වත් මම නෙමෙයි. දැන් මේ කය මම නම් කන්නාඩියේ තියෙන රූපේ දැක්කම මම එන්න බෑනේ. ඊගාවර තියෙන එකත් නම් ප්‍රශ්නයක් නෑ. හීන දැකලා තියෙනවනේ. හීනේදිත් තමන්ව දැකලා නැද්ද? දැකලා තියෙයි. මම ඇතුලේ මම උඹ දකින්නවද එතකොට හීනේ? එතකොට අන්නේ හීනෙන් දකින්නකොට තියෙනව නේද මම කියන හැඟීමක් එක්ක චිත්තජ රූපයක්? මේ රූපේ කණ්ණාඩියට වැටෙනකොටම අන්න ඒක තමයි සිහි කරගන්නේ අපි. හීනෙන් දකිනකොට මම කියන හැඟීමත් එක්ක මගේ රූපයක් පෙනෙනවනේ ඕගොල්ලන්ට. කණ්ණාඩියට රූපේ දකිනකොටම ක්ෂණිකව ඒක සිහි කරගන්නවා. අපි මේ වෙච්ච සිද්ධිය මානසික දන්නේ නැති ඉඳ මේ කණ්ණාඩි රූපේ මමයි කියලා රැවටලා ඉන්නේ. ඔය සිද්ධියම කරගෙන මේ ඉන්නේ මේ කනබුන ආහාරයෙන් යුක්ත මේ සවිඥානික කය තියෙද්දි හීනෙන් දකින විදිහට මේ කය මමයි කියලා චිත්තජ රූපයක් එක්ක මම කියන හැඟීම පවත්වාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ මම කියන හැඟීම මේ කනබුන ආහාරයට අයිති කියලා ගැට ගහගෙන මේ එළියට දාගෙන ඉන්නේ ඉබ්බ අඬ එළියට දාගත්තා වගේ. ඒ නිසා මේ කය මම කියන හැඟීම ඇති නොවන විදිහට මම කියන හැඟීම ඇති වුණොත් නැත්තම් තමන්වම භාවනාවම තමන්ව සිහි කරගන්නවා. මම කියලා මම කියන හැඟීම සිහි කරගන්නවා. සිහි කරගෙන නෑ ඇහිම් පෙනෙන්නේ ඇස් ඉදිරි පිටට ආවේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියද ධම්මස්නාර ඇට ඇට මිදුළුණු යුක්ත රූපයක් නේද කියලා මේ රූපේ කායගත සතිය බලනවා කායගත සතිය වඩනවා අර හිතේ තියෙන මම කියන හැඟීම මේ රූපෙට බහැගන්න දෙන්නේ නැහැ. දරුවා කියලා සිහි වෙනකොට එතන කායගත සතිය බැලුවා දරුවා කියන හැඟීම මේ රූපෙට බහැගන්න දුන්නේ නැහැ වගේ මම කියන හැඟීම සිහි කරගන්නවා සිහි කරගෙන මේ ශරීරෙට බහැගන්න දෙන්නේ නැහැ. ඒ විදිහට ආධ්‍යාත්මික බාහිර දෙපැත්තටම තමන්ගේ හිතේ තියෙන ආත්ම සංඥාව නැත්නම් සත්පුද්ගල හැඟීම දෙපැත්තෙම එක රූපයකට බැහැගන්න නොදී කායගත සතිය වඩනවා. අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. මේ පෙන්වන්නේ මොකටද? මේකට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා කිව්වේ. මේ විදිහට කරනකොට මේ තණ්හාවෙන් යුක්ත මම දුවා පුතා කියන නිමිත්ත රූපෙට බැස ගන්න බෑ. එතකොට තණ්හාව රූපයේ කෙරෙහි නොපිහිටියාම ඒ රූපය වෙනස් වෙච්ච විපරිණාම වෙච්ච දවසට දුක එන්නේ නැහැ. බැරි වෙලා කායගත සතිය මෙහෙම පෙන්වුවේ නැත්තම් මොකද වෙන්නේ? තමන්ගේ හිතේ තියෙන තණ්හාව ඇතිවෙච්ච පුද්ගල භාවය ඇතිවෙච්ච නිමිත්ත ආධ්‍යාත්මික රූපෙට බාහිර රූපෙට බැසගෙන තමන්ගේ දුව දරුවෝ කියන තැනකින් පෙන්නනවා. ඒ රූප කැඩුණු බිඳුණු දවසට දුක එනවා. එයා දුක එන හැටි දන්නවා. කෙලෙස් සහගත නිමිත්ත මේ ස්කන්ධ ටිකට බැහැගත්තු දුක එනවා කියලා දන්නවා. කෙලෙස් සහගත හිතේ තියෙන අදහස නිමිත්ත රූපෙට සැතඳුවේ නැත්තම් බැහැල්ුවේ නැත්තම් පෙන්වුවේ නැත්තම් ඒ රූප කැඩුණු දවසට දුක එන්නේ නැහැ කියලා දන්නවා. ඒ හින්දා උපාය කෙලෙස් සහගත නිමිත්ත දරුවා දුව පුතා මම කියලා සත්පුද්ගල හැඟීම තණ්හාවෙන් යුක්ත සිහි කරන්න පුළුවන් අදහස රූප ටිකට බැහැගන්න බැරි වෙන්න කායගත සතිය වඩනවා. උපාය තමයි මේ විදිහට උපායශීලීව කරනකොට මාර්යාට ඉඩ නැහැ. මාර්යාට අවකාශයක් දීලා නැහැ. මෙහෙම කරන්න මේ ස්කන්ධ ටික පිරිසින් දකින දුක පිරිසින් දකිනවා කියන දුක්ඛා පුතන සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ස්කන්ධ මාත්‍රයක් නේද කියන නුවණ එනවා. සමුදය තණ්හාව කියනක දුරු වෙලා ප්‍රහාණය වෙලා සාක්ෂාත් වෙලා ඒව කැඩුණු බිඳුණු දවසට ජරා මරණ දුක එන්න පුළුවන්කම නැති වෙච්ච බව සාක්ෂාත් වෙනවා. ඒ වගේ සහේතුක දර්ශනයක් බුදුදහම කියන්නේ කෙනා කෙනාගේ ජීවිතේ ප්‍රශ්න විසඳෙන්න ඕනේ මිසක ඒව එහෙමම තියෙද්දි අපි ඉපදෙනවා නේද, ලෙඩ වෙනවා, මැරෙනවා, මහලු වෙනවා නේද, අනේ මේ දුක් වලට තණ්හාව නේද, තණ්හාව නැතිකොට දුක නැති වෙනව නේද කියලා හිත හිතා හිතියට හරියන්නේ නැහැ. ජීවිතේම ඇත්තම සිද්ධිය වළක්වන විදිහ වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඇත්තම සිද්ධිය බොරු මනෝමය සිද්ධියක් නෙමෙයි. ඇත්තටම අම්මා මැරුණාම දුක එනවනම් මැරුණත් සිහි කරනකොට දුක එනවනම් ඒ දුක ආපු තණ්හාව ජීවෙන වැඩ පිළිවෙලකුයි මේ කරන්නේ. ඉතින් මේක මෙහෙම මතක් කළත් ටිකක් ගැඹුරයි. දැන් අපි කතා කළේ බොහෝ කල් හුරු පුරුදු කෙලෙස් සහගත හැසිරීම නිසා අපේ හිතට එක එක පුද්ගලියු දේවල් වස්තු සිහි වෙනවා. හිතේ හිතේ කතා කෙරෙනවා. කතා කෙරෙන හිත සිහි කරන අරමුණක් ගානේ බාහිර පැත්තට යන්න නොදී සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා දැනෙන්න නොදී ඒ හිත වාරණය කරන්ද ඒක වාරණය කරන්න තියෙන දේ තමයි අපි ඉන්නවා තියෙනවා කියන පුද්ගලයෝ ඉන්නවා තියෙනවා කියලා පෙන්වන පැත්තේ තියෙන රූප ටිකේ ඇත්ත පෙන්වන්න. ඇත්ත පෙන්වන්නද පෙන්වන්නද ඒ රූපේ කෙනෙක් පුද්ගලෙක් කියලා අරමුණු කරන මෝඩකම ටික ටික හිතෙනවා. අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ. අවිද්‍යාව අඩු වෙන්න මේ හිතෙන ගති ඉබේම අඩු වෙනවා. නතර වෙනවා. දැන් ඔය ටික අපි අහගත්තට අපේ හිතේ නීවරණ ධර්ම බලවත් වැඩි නම් අර මම කියන්නේ අවුරුදු 25කට එක මල්ලව පොරකාරයෙකුයි අවුරුදු 5ක විතර පොඩි ළමයෙකු දෙන්නේ ගහගන්න දැම්ම වගේ තමයි අපේ මනස එකපාරයි අල්ලා ගන්න චප්පම වෙනවා පොඩි එක. ඒ වගේ අරමුණක් සිහි වෙනකොට නීවරණ පැත්ත අතිශය බලයි. ඉන්ද්‍රිය ධර්ම හරි දුබලයි. පෙනෙන අරමුණක ඇත්ත බලන පැත්තට යනවා තියා හිතන්නවත් ඉඩ නැහැ. දරුවා කියනකොට සිහි වෙලා හිතලා කියලා කළාත් ඉවරයි. පුද්ගලෙක් කියනකොට සිහි වෙලා හිතලා කළා තීන්දුව తీරන තරගන ඉවරයි. යන්නත් ලෑස්තිලක් ඉවරයි සමහර විට. වගේ තැනකින් වේගවත්. ඒ වේගවත්කම අඩු කරන්න තමයි චිත්ත සමතයක් ඇසුරු කරන්න කියන්නේ. ඒ නිසා එක තැනක ඉඳගෙන ඉන්නකොට ආනාපාන සතිය වඩන්න හුරු වෙනව නම් හොඳයි. ආනාපාන සතිය වඩන්නේ කොහොමද? තොල් දෙක ළඟ හෝ නාසිකාග්ගයේ ගාව හිත තබා ගන්න. මේ දෙකක් කියන්නේ චරිතනානත්වය මත කෙනෙකුට තොල හොඳට පැහැදිලි, කෙනෙකුට නහය පැහැදිලි. ඒක කෙනා කෙනා තීරණය කරගන්න. ඇස් දෙක වහලා හිතින් නාසය දිහා හෝ තොල් දෙක දිහා බලන්න. මේ දෙකෙන් වඩා තමන්ට දැනෙන අරමුණ අල්ල ගන්න. අපි කියමු දැන් මම කරනකොට මට හොඳට තොල් දෙක පැහැදිලි. තොල් දෙක ගාව හිත තබා ගන්නවා. හිත තබා ගන්නවා කියන එකත් තේරෙන්නේ නැත්තම් මෙහෙම ඇඟිල්ල වදිනවා තොල් දෙකේ. දැන් ඇඟිල්ල වදිනවා තේරෙනවනේ. ඒ තේරෙන තැනට හිත තබලා තේරෙන ඇඟිල්ල තොල් දෙකේ වදින තැන දැනුම් සහිත බවකම ඉඳගෙන ඇඟිල්ලකට ගන්න. අන්න ඕම දැන් තොල් දෙකේ හිත තබාගෙන ඉන්න කමට කියන සති නිමිති හිත තබා ගත්තා කියලා. සති නිමිති කියනවා. එහෙම ඉඳගෙනම සිහියෙන්ම ආස්වාස කරනවා. සෝ සතෝ අසසති සතෝ පස්සසති. සිහියෙන්ම ආස්වාස කරනවා, සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. දැනීම් සහිතවමයි ආස්වාස කරන්නේ, දැනීම් සහිතවමයි ප්‍රස්වාස කරන්නේ. කිසිම වෙලාවක ආස්වාසය අනුව යන්නේත් නැහැ, ප්‍රස්වාසය අනුව යන්නේත් නැහැ. මේක ලේසි නැහැ. හොඳට සති නිමිත්තේ තබාගෙන සිහියෙන්ම ආස්වාස කරනවා, ප්‍රස්වාස කරනවා, හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා. නමුත් ඒ වුණාට දන්නේම නැහැ හිතහකට යනවා. ඒ වගේ වෙලාවකදී අරමුණු විදර්ශනා කර කරවත් ඉන්නේ නැහැ මේ සමතේදී. ආපෞ ක්ෂණිකව කෙටිම උත්තරේ, කෙටිම ක්‍රමේ මතක් කළ සති නිමිත්තට ගන්නවා. තොල් දෙක ගාව දැනුමට ගන්නවා. අරගෙන චිත්තම් පක් ගන්නාති පදාර්ථේ. හිත ටිකක් දැඩි කරගන්නවා. දැන් නම් කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා දැඩි කරගෙන ආයෙත් සිහියෙන් ආස්වාස කරනවා, සිහියෙන් ප්‍රස්වාස කරනවා. ආයෙත් හිත හකට යනවා. ආයෙත් ගන්නවා. හික්මෙනවා කියලා කියන්නේ වඩනවා කියලා කියන්නේ ඒකයි. හිත තබ්බපු ගමම දුවන්නේ නැතුව හුද්දට නතර වෙලා තියෙනවනෙ හික්මෙන් දෙයක් නැහැ, හික්මිලා. වඩන්න දෙයක් නැහැ, වැඩිලා. නමුත් මේ මනස විසිරුණුකම බොහෝ සෙයින් තියෙන නිසාමයි. අදි සීල සික්ඛාය, අදි චිත්ත සික්ඛාය, අදි පඤ්ඤා සික්ඛාය. මහණෙනි මේ හික්මියුතු තැන් තුනයි. සීල, සමාධි, ප්‍රඥා. මේ තුනේ හික්මෙනවා. හික්මෙනවා කියලා කියන්නේ කීකරු කියන එකද? කීකරු නම් හික්මෙන්න දෙයක් තියෙද? අකීකරු. කය වචන දෙක අසංවර යකීකරු, ඒ නිසා හික්මවා ගන්න වෙනවා. හිත අකීකරු යසංවරයි, ඒ නිසා හික්මවා ගන්න වෙනවා. නුවණ අකීකරු යසංවරයි නුවණ නැහැ. මෝඩකම තියෙනවා. ඒ හින්දා මෝඩකම හික්මව ගන්න වෙනවා. ඒ නිසා හිත කොහාටවත් යන්න දෙන්නේ නැතුව බොහෝම හොඳට උවමනාවෙන්ම සති නිමිති තබාගෙන සීයේ ආනාපාන සතිය වඩනවා. වඩලා හිත අහකට ගියොත් ආයෙත් ගන්නවා. ආයෙත් අහකට ගියොත් ආයෙත් ගන්නවා. මේ විදිහට ටිකක් කරනවා. කළා එපා වෙන්න දෙන්නේ නැහැ. හිමින් නැගිටිනවා. හිමින් නැගිටින්න නැතිනම් එපා වෙනවා. කිසිම වෙලාවක හිතට වදයක් වෙන්න දෙන්නේ නැහැ. හිත හදාගන්න වෙන්නේ හරියට පොඩි එකෙක් හදන වගේ පුදුම උපායසීදී. හරියම උපායසීදී වෙන්න ඕනේ. වදයක් වුණොත් ඊගාවට භවනා කරලා හිත නැමෙන්නෙම නැහැ. ඒ හින්දා හැම වෙලාවෙම ප්‍රියතාවයකින්ම තියාගන්න වෙනවා. වදයක් වෙන්න දෙන්නෙම නැහැ. ටික කල යොක කරන්න ඕනේ. එයාව මෙල්ල කරනවා එයාවත් දන්නේ නැහැ. ඒ තරම් උපායසීදී වෙන්න ඕනේ අපි. එහෙම කළා ඒ වෙලාවේදී සති නිමිති තබාගෙන හිමීම නැගිලා ටිකක් සක්මන් කරනවා. එක කම්මැලි වගේ න සක්මන් කරන එකක් නෑ. ඕන වතුර ටිකක් දීලා පොඩ්ඩක් මොනටද මොනක් සල් පොඩ්ඩක් ඇවිදලා පොඩ්ඩක් ලනු අධිකාරිනා ලේලා දෙනා යුක්තක්. ඔන්න විනාඩි දෙකක් තුනක් ගියාට පස්සේ ආපහු ඉඳ ගන්නවා. ඉඳගෙන සති නිමිති සබාගෙන ආයෙත් චුට්ටක් උත්සාහවත් වෙනවා. ආයෙත් උත්සාහවත් වෙලා ආයෙත් බෑ වගේ කියලා හිතන ගතිය එනවා. නහ බෑ නම් කමක් නෑ පුතේ කියලා බැරි වුණත් හිටපන් කියලා කියන්නේ පුළුවන්. ඊගාවට ලොකු අරතියකට වැටෙනවා. ඒක කොච්චරකට අර්ථයද කියනවනම් බණ වන්දනා කරන්න හිතෙන්නේ නැති වෙයි, බණ පොතක් බලන්න හිතෙන්නේ නැති වෙයි, බණ අහන්න හිතෙන්නේ නැති වෙයි, ආයෙ මුකුත්ම හිතෙන්නේ නැහැ. ඈ කම්මැලි පාළුයි වගේ තැනකට ගිහිල්ලා වැටෙනවා මිසක බලෙන් එබුවාම වෙන්නේ ඒක. එතකොට මුකුත්ම එපා වෙනවා. එහෙනම් එහෙම වෙන්න දෙන්නෙම නැහැ. ඊටපස්සේ හිත බෑ කියනවා ටක් ගල නැගිටලා ඊළඟ පස ටිකක් එහෙම වළඳලා එහෙම නැත්තම් රෝඩු තියෙනවා නම් මිදුලා හොඳට හරි වටින ඒ වගේ කායික ව්‍යායාම. රෝඩු තියෙනවටම නෙමෙයි ඕනනම් ඉඳලා අරගෙන රෝඩු ටිකක් අතු ගාලා ඒ ටික විසිකලා දාලා එතකොට කය ටිකක් උන ආපම වේවි. ආයෙත් ටිකකින් ඉඳ ගන්න. ටිකන ආයෙත් උත්සාහවත් වෙනවා. ඔහොම දෙවනි දවසේ තමන්ට තේරෙන පළවෙනි දවසට වඩා වෙනස්. තුන්වෙනි දවසේ දෙවෙනි දවසට වඩා වෙනස්. හතරවෙනි දවසේ ඊට වඩා වෙනස්. මේ ගතිය දවසින් දවසේ වෙනස් බව දැක දැක කළ හැකි. හැබැයි හිතේ කතා කරන වේගයේ වැඩි කල්හි උපදින අරමුණු වාරණය කළා නුවණින් බලන්න යන්න එපා. මොකද පේන්නේත් නැහැ. හිත සමාධි වෙන්නේ නැහැ. එහෙම විදර්ශනා කරනකොට සමාධිය අඩු වෙනවා. විදර්ශනා ලක්ෂණය සමය සමාධිය අතහැරෙනවා. මේ සමාධි කරන්නේ විදර්ශනාවට උපකාර වෙනස අපි. ඒ නිසා සමාධි වඩන සමතකම තහන ආසේවනය කරන කාලේ එක දිගට මේක කරනවා. ඒ ටික යම් මට්ටමක තමන්ට විතර්ක උපදින වේගය සහ උපදින විතර්කයන්ගේ බලය අඩු වෙන දවසක් තියෙයි. සමතෙන් කරුණු දෙකක් කරනවා. මොකද්ද? උපදින අරමුණු ප්‍රමාණයත් අඩු කරනවා. උපදින අරමුණේ බරගතියත් අඩු කරනවා. ඒක ඇත්තමම කරන ගතිය අඩු කරනවා. මේ සමතේ ලක්ෂණ. එතකොට බලාගන්න පුළුවන් ඕන තරම්. බලන්න නුවණින් කෙනෙක් කියලා ඇත්තම වෙලා හිතලා යන්න හොඳ නැහැ. ගියොත් දුකට තමයි වැටෙන්නේ. නමුත් ඇස් ඉදිරිපිට ආපු රූපේ ඇත්ත මේක නේද කියලා බලාගන්න ඉඩ තියේ. ඒ ඉඩ හදලා එහෙමවත් අද දවසේ ලෝකයාගේ මනස ඉඩ නැති නිසායි සමතේ කියලා යමක් මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ. ඒ සමාධි වඩා ගන්න අපහසුයි කායික වාචික අධික සංවරය නිසා. එතකොට කායික වාචික සංවරය කියනකොට හොඳට මතක තබා ගන්න වාචික කියන එක පැත්තෙන් කරන විශාල කටයුත්තක් ඈ. බොරු, කේලම්, හිස්, පරුස වචන කියනකොට ඔය එක එක දිටිස් කතා කියලා කියන්නේ රාජ කතා, චෝර කතා කියලා, රජවරු ගැන, හොරු ගැන, කෑම ගැන, බීම ගැන, ගම් ගැන, නගර ගැන, රජ කතා ගැන කියලා ඔය කියන කතා තියෙනවා. විලාග දිටිස් කතා අරගෙන ගහන්න පොතක කාට බලාගන්න. ඒ කුමන හෝ මාතෘකාවක් අරගෙන කතා කරයි නම් සිල් නැහැ. ඇයි? සීලය කියන්නේ කායික වාචික සංවරය. එතකොට හිස් වචන කතා කරනකොට සිල්ද? දුසි. අපි සමාහා විට සීලය කියලා දකින්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ කෑවේ නැහැ, මොකුත් විකාල භෝජනේ කැඩුන්නේ නැහැ කියන දැනකින් විතරයිනේ. නමුත් කොහොමද මේ සීලයේ සමාධියට උපකාර වෙන්නේ කියන එක දකින්න. අර වගේ වචන කතා කරනකොට කරනකොට ඇහෙන්නේ කතා කරන්නේ තමන්ගේ අර මනසේ තියෙන නිමිති අලුත් වෙඩියයි වෙන දේවල්මයි අපිට කතා කරන්න ඇහෙන්න වෙන්නේ. නමුත් මේ සීලය කායික වාචික සංවරය හදා ගන්නවා කියලා කියන්නේ බොරු කියන්න, කේලම් කියනක, හිස් වචන කතා කරන එක, පවස වචන කතා කරනවා කියන මේ ටිකම නතර කරනකොට මහ විශාල ප්‍රදේශයක් එනොත් ආලෝකමත් වෙලා. එතකොට ඒ නිසා කායික වාචික සංවරයේ ප්‍රධානම බලපානවා සමාධියට. අර කතාව තින්නේ කතාව භාවනාවේ සතුරාය කියලා ওই භාවනා මධ්‍යස්ථාන වල එහෙම ගහලා තියෙනවා. කතාව තරම් භාවනාවට අහිතකර හතුරුකම් කරන තව කෙනෙක් නැහැ, දෙයක් නැහැ කියන්නේ. අපි හරි පහසුවේ කතා කර කර ඉන්න මොනවා හරි දෙයක් පටන් ගත්තාම කෙල්ලවරක් නැතුව කියනවා, කතා කරනවා. නමුත් දන්නේ තමනුත් ඊට අනුගතව ගහගෙන යනවා අනිත් අයවත් පොළඹවලා. ඒ නිසා කතාව කියන එක හැම වෙලාවෙම කතා කළොත් ධම්මියෝ වා කතා අරියෝ වා තුන්නි භාවේ. දැහැමි කතාවක් හෝ ආර්ය තෘෂ්ණින් භූත භාවයෙන් යුක්තය කියන කම්මතහනකට සීය තබාගෙන සීයතු ඉන්නවා එක්කෝ දැහැමි කතාවක්ම කතා කරන මිසක ඊට එහාට යන්නේ නැහැ. සීලය කියනකොට නියම විදිහට ගත්තාම වෙලාවක පැහැදිලි කරලා දෙන්නම්. ප්‍රාතිනමොක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රතිසන්නස සීලය, ආජීව පාරිශුද්ධ සීලය කියන මේ හතරම ඕනේ සතර සංවර සීලයම. ඔය හතරෙන්ම කළේ කායික වාචික මෙන්න මේ ටික හදන එක. ඒ සීලේ උපකාරයි සමාධියට, සමාධි උපකාරයි මොකේද? ප්‍රඥාවට. මොකද්ද ප්‍රඥාව? ඇත්ත ඇති දකින්ද. දෙමව්පිය සහෝදරයෝ ගෙවල් දොරවල් ඥාතී තේසින් කැඩිලා බිඳිලා මැරිලා එන දුකක් තියෙනවා නම් ඔය දුක ඇති උනේ තමන් ඒ වරඹය තණ්හාවෙන් ඉන්න නිසා, පුද්ගලිය සත්‍යය කියලා තණ්හාවෙන් ඒ පැත්තට නැඹුරු වෙලා ඉන්න නිසායි කියලා දන්නවා. තණ්හාවෙන් සත්පුද්ගල භාවයෙන් වටිනාකමින් යුක්තව මනසකින් ඒ ස්කන්ධ ටිකට නැඹුරු නොවුනේ නම් ඒව කැඩුණු විදුර දවසට දුක එන්නේ නැහැ කියලා දන්නවා. ඒ හින්දා තණ්හා සහගත, කෙලෙස් සහගත තමන්ගේ මනසේ තියෙන ගති ටික, නිමිති ටික බාහිර ස්පර්ශ ආයතන හයට පතිත වෙන්න නොදී, වැටෙන්න නොදී ඒ ස්පර්ශ ආයතන හරි ඇත්ත පෙන්විය යුතුයි කියලා නුවණක් තියෙන්නේ. ඔන්න ওই ටික තමයි විදර්ශනාව කියලා කියන්නේ. මේ දුක, මේ දුක ඇති වෙන්නේ මෙහෙම, මේ දුක නැති වෙන්නේ මෙහෙම, නැති කරන්න මෙන්න මේ විදිහට කියලා දැනගෙන ඒ විදිහට මෙනෙහි කරන එකට සති. හැම වෙලාවෙම ඕනේ සතිපට්ඨානෙ වඩනකොට උත්තරේ තියෙන්න ඕනේ. ඇයි මේ රූපේ කායගත සතිය වඩන්නේ? කායගත සතිය වඩන්න බැරි වෙන හැම වෙලාවකම මම කියන තණ්හාවෙන් යුක්ත, තණ්හා අනුසයෙන් යුක්ත සිත මේ කයට බැසගෙන මේ කය මම කියන හැඟීම ඇති කරලා දුක ගෙනත් දෙනවා. අත කැපුණත් මගේ අත කැපුණා, මගේ ඇහැ අන්ධ වුණා, මගේ කන කැපුවා, මගේ කකුල කැපුවා, මට බැන්නා, මට ගැහුවා කියලා, නැත්තම් මවට මේ ලෙඩේ හැදිලා, නැත්තම් මම දැන් වයසයි කියලා මේ දුක් ටික ඔක්කොම විඳින්න වෙයි. කයට වෙන සියලු හානිය තමන්ට විඳින්න වෙයි. මොකක් නිසාද? හානි වෙන කය තමන් කියලා ගත්ත නිසා. හානි වෙන කය තමන් කියලා ගන්නෙ නැත්තම් හානි වෙනදී හානි වෙනවා, නැසෙනදී නැසෙනවා, බින්දෙනදී බින්දෙනවා, කැඩෙනදී කැඩෙනවා. ඒක තමන් නෙවෙයි නා, දුක නෑ. ඒක නොවෙන්න නම් මේ මම කියන තමන් කියන හැඟීම මේ කයට බැස ගන්න නොදෙන්නයි මේ කායගත සුතිය වඩන්නේ. ඔය අරමුණේම තියෙන චතුරාසත්‍ය ඔය විදිහේ අර්ථය දැන් දන්න නිසා, දකින නිසා කායගත සතිය වඩනවා. එහෙම බලා ගන්න උපකාර පිණිස සමාධි වඩනවා, සමාධිත් උපකාර පිණිස සීලයක පිහිටනවා. සීලයක පිහිටලා සමතකමට හනකින් හිත වඩ වඩ උපදින උපදින අරමුණක් ගානේ නුවණින් මෙනෙහි කරනවා. හැබැයි උපදින අරමුණක් ගානේ නුවණින් මෙනෙහි කරන්නේ මේ අරමුණ පතිත වෙන්න තියෙන පැත්තයි. හොඳට මතක තබා ගන්න ඕනේ, අපි කියමු දැන් තමන්ට අම්මා කියලා සිහි වුණා කියන්නේ, නැත්තම් යාළුවෙක් කියලා සිහි වුණා. මේ තමන්ගේ සිත කර්ම විඥානය ඔය ගතියට රූපයක් පෙන්වුවොත් ඔය රූපේ අම්මා වගේ පෙනේ ඕගොල්ලන්ට. හරිද? ඔය ගතියට වේදනාවක් පෙන්වුවොත් අම්මා දකිනකොට ඇතිවෙන වේදනාව වගේ පෙනේ. ඔය ගතියට සංඥාවක් පෙන්වුවොත් අම්මව හඳුනනවා වගේ පෙනේ. ඔය ගතියට සංකාරය පෙන්වුවොත් අම්මා ගැන හිතනවා වගේ තේරේ. මේ විඥානේ යම් යම් තැනක පතිත වෙයිද ඒ තැන ඒ දෘෂ්ටියෙන් යුක්තව පෙනෙනවා. මේ ගතියට රූපේ හෝ වේදනාව හෝ සංඥාව හෝ සංකාරය හෝ කියන හතර දෙනෙක් එක තැනකවත් අහු වුණේ නැත්තම් මේ විඥාණයට පිට හිටින්න තැනක් නැහැ. විඥාණය අනාහාරව නිවෙනවා. මේ දුකට තැනක් නැහැ. සසරට තැනක් නැහැ. මාර්ගයට ඉඩක් නැහැ. මම කතා කරන මේ ටික තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. ටික 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 පුරුදු පුහුණුකට යුතුයි. මේක ගැඹුරුයි. හැබැයි එයා හොඳට දන්නවා මොනවා හරි දෙයක් කරන්න මේ ශරීරය කායගත අසතිය වඩනවා. දවත්ින් සාකාරයෙන් කුණුප කොටස් දෙකෙන් 32 වශයෙන් හෝ බලන්න පුළුවන්. ධාතු මනස්කාර වශයෙන් අත්ථීමස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා සතර මහා ධාතු මේ කය සතර මහා ධාතු වශයෙන් බලලා යාචකාච බාහිද්දාච පඨවි ධාතු, අජ්ජත්තිකාච පඨවි ධාතු, පඨවි ධාතු රේවසා කියලා බාහිර පඨවි ධාතුව තාධ්‍යාත්මික පඨවි ධාතුව සමකල්ලා බලනවා. මේ විදිහට මේ පෙන්වන්නේ මොකක්ද? මේ පුද්ගලික සත්වයේ නවන ධර්මතාවයක් මෙතන තියෙන්නේ කියන කම. ඇයි ඒ එහෙම පෙන්වන්නේ? සිතේ තියෙන මමයි පුද්ගලික කියන හැඟීම බැහැගන්න බැරි වෙන්න. දැසගත්තුත් මොකද වෙන්නේ? මේ කය මම කියන දුක් විඳින්න වෙනවා කියලා දන්න නිසා. තේරුණා නේද? මේ සතිපට්ඨානෙ වඩන්නෙම මාර්ගය වඩන්නෙම දුක පිළිබඳ නුවණක් තියෙන නිසා, දුක ඇති වෙච්ච හැටි පිළිබඳ නුවණක් තියෙන නිසා, දුක නැති වෙන හැටි ගැන මේ තණ්හව ඒ ස්කන්ධය මත රූපය මත පතිත නොවුණු දුක නැති වෙනවා කියන එක ගැන නුවණක් තියෙන නිසා, ඒකට උපාය සිල්වේ නිසා මම මෙහෙම කරනවා කියනකොට ඉබේම මේ කරන ක්‍රමයෙන් සමුදය නිරෝධය සාක්ෂාත් වෙලා සමුදය ප්‍රහාණය වෙලා දුක පිටින් දකින්නවා කියන එක වෙනවා වෙන්න කරන්නේ. ඉතින් ওই විදිහට ටිකක් භවනා කරන්ද් අපි හුරු වෙමු. නුවණින් තියෙන වැඩ කටයුතු තියනවා නම් කට්ටිය කරන්ද් සති නිමිත්තේම පිටුවාගෙන ගිහිල්ලා අනිත් කවුරුවත් යන්න එපා. කුසියට ගිහිල්ලා සද්ද නැතු ගිලම්පසට එකක් හදලා ගිලම්පර ටිකක් වළඳලා මේ පරිසරයෙම ඉදීමේ ගලේ හිටියත් කමන්නේ වැස්ස නැති නිසා හොඳට හිත වඩන්න ටිකක් සති නිමිති හිත තබාගෙන ආනාපාන සතිය වඩන්න ආපහු හිතහකට ගිහුවා තාපව ගන්න. මේ විදියට සති නිමිති හිත තබාගෙන හිත හෝ වඩන්න උපදින උපදින අරමුණු හයිය තියෙන කෙනෙක් ඉන්නවනම් පුළුවන් කෙනෙක් ඉන්නවනම් උපදින උපදින අරමුණු එකෙන සිහි වෙනවා නම් බාහිර පුද්ගලයා සත්වය කියලා සිහි වෙන අරමුණක් ගන්න බාහිර වස්තුන්ගේ ඇත්ත පෙන්නලා තමන්ගේ සිත ඒ මත පතිත වෙන්න දෙන්නේ නැතුව වළක්වනවා. වළක්වමින් හිත වඩනවා. හිත වඩමින් වළක්වනවා. ඔය විදිහට භවනා කරන හැටි පුරුදු වෙමු, පුහුණු වෙමු අද ටිකක්. ඈ හවස වෙනකන් දැන් ගිරම් පරිටියක් කොළඳන්ද මම ආපහු එනවා. එතකොට ඇති වෙන ප්‍රශ්න මගෙන් ආපහු අහන්න. අපි එමු කරමු ඈ. දැන් අර කාට හරි හිත දුවන වේගය කිසි වැඩි නම් ආනාපාන සතියක් වඩන්නත් බැයි නම් විදර්ශනා කරන්නත් බැයි නම් මුකුත්ම කමටහනක් තාම කරන්න හරිම අපහසුයි. හිතනේ සති නිමිත්ත කිව්වට ඒක තේරෙන්නේ නැහැ. ඒකත් ඉන්නත් බෑ තප්පරයක් වත්න වගේ තැනකින් හිත වේගයි නම් එබඳු කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ උපාය කරන්න. මොකද්ද? බුදුම ඉස්සල විනාඩි 5ක්. ඉතිපිසෝ ගාතාව සජ්ජායනා කරනවා. හැබැයි බොහොම සීයතුව. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. ඉතිපිසෝ භගවා අරහං මේ විදිහට යමක් තමන් සජ්ජායනා කරයි නම් සජ්ජායනා කරන දේ තමන්ම දන්නවා. තමන් යමක් දනී නම් ඒකම සජ්ජායනා කරනවා. පෙරපසු කිසිම දෙයක් හිතට හිතෙන්න නොදී මෙහෙම කියන ගමන් යටින් එක එක දේවල් හිතෙන්න නොදී මෙතන අවශ්‍ය වෙන්නේ මේ වචන ටික නෙමෙයි, මේ උපායක්. වර්තමානයේ හිත තබා ගන්න මෙයාට වැඩක් දීලා වැඩේ අනුසාරයෙන් කරවනවා. දැන් වෙනදට කරන්නේ අපි ඉතිපිසෝ කතාව කියන්නේ ගියත් මේ අරමගේ රෙදි හොදන මැෂින් එකට රෙදි ටික දාලා පැත්තකට ලා ඉන්නවා වගේ ඉතිපිසෝ කතාව කියනවා. යටින් එක එක දේවල් හිතනවනේ. ඒක බෑ. හොඳට ගාතාව කියන එක තුලම සිහිවත්ව ඉඳගෙනම කියනවා. බලන්න හිත විසිරලන විනාඩි 5ක් කියන එක කරන්න පුළුවන් ඒද කියලා. කරන්න බෑ. හැබැයි විනාඩි 5ක් කරන්න පුළුවන් මට්ටමට ගන්න. ඊට පස්සේ ඔන්න හිත ඇතුළත ගතිය මෙල්ල වෙනවා ටිකක්. ඊට පස්සේ විනාඩි 10ක් කරන්න පුළුවන් මට්ටමට ගන්න. එයාට ආනාපාන සතියත් වැඩි වෙයි. ඒක බුදු ගුණත් වැඩි වෙයි. ඒක විදර්ශනාත් කළ හැකි ඕන දෙයක් කළ හැකි ඊට පස්සේ. කිසිම දෙයක් බැරි කෙනා ඉස්සෙල්ලා කරන්න ඉතිපිසෝ ගාතාව සජ්ජායනා කරනවා. හැබැයි ඒ සජ්ජායනා කිරීම නෙමෙයි මේකේ අර්ථය. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ හිතට අතීත දේවල් අරමුණු කර කර යන්න බැරි, අනාගත දේවල් අරමුණු කර කර අනාගතය සැලසුම් හදන්න බැරි විදිහේ වටපිටාවක ඔය හදන්නේ. වර්තමානයේ ඉඳ සකස් කරනවා, උහුරු කරනවා. හිත ඇතුළත නලියන දඟලන ගතියට ඉඩ දෙන්නේ නැහැ. දෙන්නෙම නැහැ උඹට යන්න කියලා. ඒ දුනට වැඩක්. තනියම මේ ගතිය අපිට බැරි හින්ද වැඩකින් මේක කරන්නේ. ඉතිපිසෝ ගාතාව සජ්ජායනා කරන දැනුම් සහිතවම ඔන්න උරුලසුව කර තියාගන්න විනාඩි 5 දක්වා කන්නකම් මම නැගිටින්නේ. ඔබට නැගිටින්න දෙන්නේ. ඔබ හිත කොහාටද යන්න දෙන්නද? මේ විනාඩි 5යි. විනාඩි 5ත් ඔබට බැයි නම් කිසි දෙයක් උඩි යටින් හිතෙන්නේ නැති විදිහට ඒක අරමුණක් හිතාගෙන ඉන්න ඔබ වැඩක් නැහැ නේ කියලා තමන්ම තමන්ට ඩොක්කක් කනගෙන නින්දා කරගෙන පටන් ගන්නවා. පටන් අරගෙන විනාඩි 5ක් පුළුවන් වුණා තහරි. ආපහු විනාඩි 5ක් ඒ විදිහට ඔහොම පුරුදු කළාම පුළුවන් කරන්න. ඒක ලොකු